සභාව කල් තැබීම
ගරු මුලන්සරුන්ගේ මන්ත්‍රීතුමනි මෙම ගරු සභාව 2023 දෙසැම්බර් මාස 4 වෙනි සඳුදා පූර්වභාග 9 තිතකවා කල් තැබිය යුතුයි
සභාව කල් තැබීම අවස්ථාවේ යෝජනාව ගරු රෝහිණි කුමාර විජේරත්න මැතිතුමනි ඔබතුමියට විනාඩි 8ක කාලයක් තියෙනවා
ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි ගරු ඇමතිතුමා ඔබතුමා දන්නවා බීසී පෙරේරා වැටුප් වාර්තාව අනුව අනෙකුත් රාජ්‍ය සේවාවන් වල වැටුප් වැඩි කිරීම 160කින් සිද්ධ කළා ගුරු හා විදුහල්පති කියන සේවාවන් පිළිබඳව පසුව සලකා බලනවා කියන කාරණාව මත. නමුත් ඒක දිගින් දිගටම සිද්ධ වුණේ නැහැ. ඒක 2022 ජනවාරි 1වෙනිදා සිට ගුරු විදුහල්පති සහ ගුරු උපදේශක කියන සේවාවන් සම්බන්ධයෙන් සුබෝධිනි වැටුප් වාර්තාව අනුව යම් වැඩි කිරීමක් කරන්නට යෙදුණා. ඒකෙදිත් තීරණය වෙලා තුනෙන් එකක් ලබා දෙන්නට කටයුතු කරා. ඔබතුමා දන්නවා 97 ඉඳලා මේ කියන දවස වෙනකන් 2022 1/1 වෙනකන් විශ්‍රාම ගියපු සියලු දෙනා මේ කියන අසාධාරණයට ලක් වුණා. බොහෝ පිරිසක් ඒ කිසිම වැටුප් වැඩිවීමක් නැතුව ඒ අයට විශ්‍රාම යන්න සිද්ධ වුණා. ඒ අය දැඩි පීඩනයක සිටිනවා මොකද මේ පවතින උද්දමනයත් එක්ක මේ ජීවන වියදමත් එක්ක ඒගොල්ලන්ගේ සොච්චම් වැටුපෙන් ඒ විශ්‍රාමිකයන්ට ජීවත් වෙන්නට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම ලෙඩ රෝගවලට බෙහෙත් ටිකවත් කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. දැන් රුපියල් 2500ක් මේ අයවැයෙන් වැඩි කරලා තියෙනවා. නමුත් මම එදත් කිව්වා රුපියල් 4000කට වැඩි යනවා දැන් ගෑස් එකටත්. එතකොට මේ රුපියල් 2500 වැඩි කිරීමත් ඒ අයට ඇතිද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම මේ 65 වුණාට පස්සේ නොයෙකුත් රෝගවලට දියවැඩියාව වගේ තියෙනවා නම් ඒ අයට වකුගඩු රෝග වගේ එන්නත් පුළුවන්. මම මේ වෙලේ යෝජනාවක් කරනවා ගරු ඇමතිතුමනි වකුගඩු රෝගීන් සඳහා රුපියල් 7500ක් ලබා දෙනවා. මේක මේ විශ්‍රාමික අයටත් ලබා දෙන්න හැකියාවක් තියෙනවාද කියන එක සලකා බලන්නට ඔබතුමාගේ අවධානය යොමු කරන්නයි කියන ඉල්ලීමත් මම මේ වෙලාවේ කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ගරු ඇමතිතුමනි මේ වැටුප මේ ඉල්ලන්නේ මේ විශ්‍රාමිකයනුත් දැනට සේවයේ ඉන්න ගුරුවරුන් විදුහල්පතිවරුන් ගුරු උපදේශකවරුන් ඇතුළු අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අය මේ ඉල්ලන්නේ වැටුප් වැඩි කිරීමක් නෙවෙයි. එදා 97 චක්‍රලේඛයෙන් BC පෙරේරා වැටුප් වාර්තාව අනුව තමන්ට අහිමි වෙච්ච වැටුපයි මේ ඉල්ලන්නේ. කෙටියෙන් කිව්වොත් එහෙම මේ ඒගොල්ලෝ කරපු කුලිය ඉල්ලන්නේ. වැඩක් කරා නම් ඒකට එයාලට හිමි වැටුප. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කර සිටිනවා ඒ සම්බන්ධයෙන් සලකා බලලා ඒ අයට විශේෂයෙන් විශ්‍රාමිකයන්ට 97 ඉඳන් 2022 ජනවාරි 1වෙනිදා වෙනකම් විශ්‍රාම ගිය අයට ඒ වැටුප ලබා දෙන්නට කටයුතු කරන්නයි කියන එක මම ඉල්ලනවා. මොකද ඒ සටනේ හිටියේ ඒ අය. නමුත් මම දන්නවා මේ වෙනකොට ඉතාමත් පුංචි සංඛ්‍යාවක් ඉන්නේ ලක්ෂයකටත් ආසන්න වගේ සංඛ්‍යාවක් ඊටත් අඩු සංඛ්‍යාවක් ඇති බොහෝ දෙනෙක් මේ වෙනකොට 97 ඉඳන් මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙන නිසා. ඒ නිසා ඒක සලකා බලන්න. විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ අධ්‍යාපන පරිපාලන සේවයේ ගුරු අධ්‍යාපනඥ සේවයේ ඒ වගේම විදුහල්පති සේවයේ ඒ වගේම ගුරු උපදේශක සේවයේ ගුරු සේවයේ මේ සියලු දෙනාටම මේ සුබෝධිනී වාර්තාවත් එක්ක යම් ගැටුමකුත් තියෙනවා. එදා වැටුප් වැඩි කරේ ගුරුවරු විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරුන්ගේ විතරයි. නමුත් එතනදී අමතක වුණා අධ්‍යාපනඥ සේවය සහ පරිපාලන සේවය. මෙන්න මේ අතරේ ගැටුමක් තියෙනවා. මම ඔබතුමාගේ අවධානය ඒ සඳහාත් යොමු කරනවා. මොකද දැන් අද අධ්‍යාපන පරිපාලනයයි ඉන්නෝ ඒගොල්ලෝ ගුරුවරුන්ටත් වඩා පහලින් වැටුප තියෙන්නේ. ඊළඟට අධ්‍යාපනඥ සේවයයි ඉන්නෝ ඒ අයටත් ඒ ගැටලු තියෙනවා. ඒ වගේම විදුහල්පති සේවයේ තුනේ ඉන්න අයට ගුරු සේවයේ එකට වඩා වැටුප අඩුයි. මෙන්න මේ වගේ ගැටලු ගණනාවක් තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම ඔබතුමාට කියන්නේ ලෝකයේ අඩුම වැටුපක් ලබන ගුරුවරු ඉන්නවා නම් ඒ ලංකාවයි කියන එක මේ වෙලේ කියන්න ඕනේ. ඒ නිසා කරන කාර්යභාරයේ මෙච්චරයි අඩුයි කියලා කියන්න බෑ. නොකරන දෙයක් නැහැ. පන්තියේ දරුවෙක් බාර දුන්නාට පස්සේ ඒ දරුවාගේ සියලු කටයුතු ගුරුවරුන් කරනවා. ඒ නිසා ඒ අය සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් කරන්න ඕනේ. මොකද මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න කිසිම ගුරුවරයෙක් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න කිසිම සේවකයෙක් තෘප්තිමත්ව කටයුතු කරන්නේ නැහැ තමන්ගේ රැකියාව සම්බන්ධයෙන්. එහෙම තෘප්තිමත් නැති සේවකයෙක්ගෙන් අපිට ගුණාත්මක ප්‍රතිඵලයක් එහෙම නැත්නම් ඵලදායිතාවයක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් ඔබතුමාගේ උත්තරේදී කියයි දැන් ආර්ථිකය කඩා වැටිලා තියෙනවා. ඒ හින්දා කොහොමද වැටුප් වැඩි කරන්නේ කියලා අහයි. නමුත් ගරු ඇමෙත්තුමනි ඒ කියන උත්තරයට මේ අහිංසක ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ ඒ සේවයේ ඉන්න අයත් විශේෂයෙන්ම අර විශ්‍රාම ගියපු 97 ඉඳලා 2022 වෙනකම් විශ්‍රාම ගියපු ඒ අහිංසක මිනිස්සුන්ට ඒ උත්තරේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ අයත් ජීවත් වෙන්න ඕනි. ඒ නිසා මම ඔබතුමාට අද සභාව කල් සබන අවස්ථාවේ යෝජනාව ලෙස මේ යෝජනාව ඉදිරිපත් කරනවා. BC පෙරේරා වැටුප් වාර්තාව අනුව සකස් කරන ලද 97-2 චක්‍රලේඛයේ ක්‍රියාත්මක කිරීම තුළින් ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයක් ඇතිවිය. රජයේ විසින් ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීමේදී කරන ලද ඉල්ලීම් අනුව වැටුප් ගැටලුව විසඳීමට රජයේගත් සාධනීය පියවරට පළමුව මම ස්තුතිවන්ත වෙමි. 2021 සුබෝධිනී වැටුප් කොමිසම මගින් ඉහත වැටුප් විෂමතාවයට විසඳුමක් ලෙස නිර්දේශිත වැටුපෙන් 3/1 කොටසක් ගුරුවරුන්ට ලබා දුන් අතර ඉතිරි 3/2 කොටස 2022 වර්ෂයේදී ලබා දීමට තීරණය විය. කෙසේ නමුත් මේ වෙන විට ඒ ලබා දී නොමැත. රටේ පවතින දැඩි ආර්ථික ප්‍රශ්න හා රාජ්‍ය සේවකයන් මුහුණ දෙන ආර්ථික අපහසුතා සැලකිල්ලට ගැනීමේදී ගුරුවරුන් විසින් දිගින් දිගටම ඉල්ලා සිටින සිය වැටුප් වැඩිවීම ලබා දීමට කටයුතු නොකර සිටීමට බැරි බව ඔබ වටහා ගත යුතුය. ලබා දෙන ලද 3/1 වැටුප් වැඩි කිරීම ඉදිරියට ගෙන යමින් ඉතිරි 3/2 වැටුප් වැඩිවීම ලබා දීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවට මෙම ගරු සභාවට යෝජනා කර සිටින අතර 1997 වර්ෂයේ සිට සේවයේ සිට 2022 ජනවාරි 1 දිනට පෙර විශ්‍රාම ගිය අධ්‍යාපන සේවයේ නියුතු අය හට ඊට සඳහන් වැටුප් විෂමතාවයට විසඳුමක් නොලැබ ඉතාමත් අඩු විශ්‍රාම වැටුපක් ලැබමින් සිය ජීවිකාව ගත කරන අය කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කරමින් මේ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවට මෙම ගරු සභාවට යෝජනා කර සිටිමි.
යෝජනා ස්ථිර කිරීම ගරු වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා.
ගරු සභාපතිතුමනි, අද දවසේදී රෝහිණි කවිරත්න මැතිණිය ඉතාමත්ම කාලෝචිත මාතෘකාවක් ගෙනාවා. අපි ගරු මන්ත්‍රීතුමිය නිබඳවම මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ දරුවන් වගේම ගුරුවරුන් මුහුණ දෙන දහසකුත් එකක් ගැටළු මේ සභාව තුළ සෑම දිනකම ගොඩනගනවා. ඉතාම සාධනීය විදිහට එතුමියට ස්තුතිවන්ත වෙන ගමන්ම මේ වෙලාවේදී අපේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමා ප්‍රතිඵල නිකුත් වුණා. ඔබතුමා ප්‍රතිඵල දෙකම නිකුත් කරා. ආණ්ඩුවේ ප්‍රතිඵල වලින් අපි දකින ප්‍රතිඵල වලින් සමත් වෙච්ච අමාත්‍යවරයෙක් විදිහට තමයි අපි ඔබතුමා දිහා බලන්නේ. මේ ආණ්ඩුවේ ගොඩක් කැමැතිවරු ප්‍රතිඵල සාර්ථක නැහැ. එතකොට ඔබතුමා අත් වශයෙන්ම සාර්ථක ප්‍රතිඵල සාර්ථක කරගත්ත අමාත්‍යවරයෙක් විදිහට අපි විශ්වාස කරනවා මේ ගුරුවරුන්ගේ වැටුප් ගැටලුවේදී ඔබතුමා සාධාරණ තැනක ඉඳගෙන මේ ප්‍රශ්නේ දිහා බලනවා කියන විශ්වාසය අපි ළඟ තිබෙනවා. මොකද ඇත්තටම මේ ගුරුවරුන්ට අපි 3/1 ඒ වැටුප් පැඩිවීම ලබා දීලා තව 3/2 වැටුප් පැඩිවීම දිය යුතුව තිබෙනවා. මම ඔබතුමාට ගන්නේ මේ ගුරුවරු ඇත්තටම සාමාන්‍ය මමත් මේ ගුරු ජීවිතයේ අවුරුදු 30ක වගේ කාලයක් හිටියා. ළමය පන්තියට යනකොට ඒ පන්තියකදී ඒ දරුවා බලාපොරොත්තු වෙනවා යම් ආකර්ෂණීය භාවයක් ඒ ගුරුවරයාගෙන්. ඒ ගුරුවරයා ඇත්තටම තමන් අර පන්ති කාමරය තුළ ආධිපත්‍යය පතුරවන්න ඕන. ඒක ගුරුවරයාගේ ඒ අඳගෙන ඉන්න ඇඳුමේ ඉඳලා ඒ ගුරුවරයාගේ ශිල්ප දක්වා මේක දිවෙනවා. ඒ නිසා පෞරුෂයක් ඇති ගුරුවරයෙක් අපි පන්ති කාමරයට යවන්න ඕනේ. නමුත් ඇත්තටම අපි දන්නවා අද තිබෙන ආර්ථික තත්ත්වයේ මත මේ ගුරුවරු ඉතාමත්ම දරුණු ආර්ථික අගාධයක ඉන්නේ. එතකොට මේ ගුරුවරුන්ට ඇඳුමක් විශේෂයෙන්ම ගුරුවරියකට සාරියක් එහෙම නැත්නම් ගුරුවරයෙකුට කලිසමක් කමිසයක් ගත්තොත් එහෙම තමන්ගේ හෙට දවසේ පන්තියට ඉස්කෝලේට යෑම පිළිබඳව ලොකු ගැටලුවක ඉන්නේ. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, ඔබතුමාට මම කියන්නේ විශ්‍රාමික ගුරුවරු විදුහල්පතිවරු ඊට වඩා අර්බුදයක් ඉන්නේ. මට උදාහරණයක් ඔබතුමාට කියනවා නම් ඇත්තටම මම ඇහුව එක් විදුහල්පතිවරයෙක්ගෙන් පළවෙනි ශ්‍රේණියේ එතුමා කියනවා එතුමාගේ වැටුප රුපියල් 52152යි තියෙන්නේ. කියලා. එතුමා විදුලි බිල රුපියල් 5000ක්, ජල බිල 2000ක්, දුරකථන බිල රුපියල් 6000ක්, මෝටර් බයිසිකලේ රුපියල් 6000ක් ගෙවුවොත් එතුමාට අත්‍යවශ්‍යම වියදම් රුපියල් 19000ක් යනවා. මගුල් ගෙදරකට යන්නේ නැතුව, අසනීපෙකට බෙහෙත් ගන්න නැතුව, පොතක් පතක් පත්තරයක් ගන්න නැතුව, දරුවෙක් ඉස්කෝලේ යවන්නේ නැතුව, ප්‍රවාහනයේ වියදම් නැතුව, වෙන මොකක්වත් අතිරේක වියදමක් කරවෙ නැත්නම් මේ ගුරුවරයාට විදුහල්පතිවරයාට ඉතුරු වෙන රුපියල් 33152යි. ඒ 33152 න් එක දරුවෙකුට එක වේලකට හම්බෙන්නේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා නම් රුපියල් 73යි. රුපියල් 73කින් ඇත්තටම දරුවෙක් අර කිසිදු දෙයක් නොකරනවා කියලා අපි පදනම ඉඳගෙන කතා කරත් ඇත්තටම කොහොමද ජීවත් වෙන්නේ කියන එක ඔබතුමාටම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා විශේෂම 2016 අර වැටුප් වැඩිවීම ගැළපුවේ නැහැ සමස්ත රාජ්‍ය සේවයටම. විදුහල්පතිවරුන්ට ඒ අනුව ගැළපෙන්නේ නැහැ. ඒතර අපි දන්නවා බීසී පෙරළ වැටුප් කොමිසමේ මේ කරපු අවුල තාම අපිට ලියා ගන්න සම්පූර්ණයෙන් බැරි වුණා. මම කියන්නේ කරු අමාත්‍යතුමනි, ඇත්තටම මේ ගුරු සේවයේ මේ ගුරුවරුන්ගේ මානසිකව කායිකව ශක්තිමත් පුජ්‍යලෙක් විදිහට අපි පන්ති කාමරයට ඇතුළත් නොකරොත් අපේ මතු අනාගතේ මේ දරු පරම්පරාවට කොයි වගේ ඉරණමක් අත් වෙයිද කියන එක පිළිබඳව අපිට හිතන්න බැහැ. මොකද බොහොම අවිනිශ්චිත වාතාවරණයක් තියෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් පිරිමි විදුහල්පතිවරු නැතිනම් අපි දන්නවා ගුරුවරුන් ගත්තොත් ඔවුන් මේ සේවයට එන්නෙම නැති තැනපත් වෙලා තිබෙනවා. ඔබතුමාගේ සංඛ්‍යාලයකට බැලුවොත් ගුරුවරුන්ගේ ප්‍රමාණයත් ගුරුවරියන්ගේ ප්‍රමාණයත් බලනකොට විශාල අඩුවක් තිබෙනවා. මම කියන්නේ ගුරුවරුයන් ඉතාම වැදගත් කාර්යභාරයක් කරනවා. හැබැයි පාසලකට ඇතුළත් වෙන්න පාසලක සිටිය යුතු ගුරුවරුන්ගේ ප්‍රමාණය, පිරිමි ගුරුවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීමත් මම විශ්වාස කරනවා. අර ඒ ගුරුවරියන්ගේ සහ ගුරුවරුන්ගේ යම්කිසි සමතාවයක් තියෙනවා නම් තමයි මේක තුලනාත්මක ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මොකද සමහර ගුරුවරියන්ට සමහර පාසල්වල තිබෙන කාර්ය කර්තව්‍යයන් හැම එකක්ම පිරිමි ගුරුවරුන් කරණේව කරන්න අසීරු අවස්ථා අපි දැකලා තිබෙනවා. ඒ නිසා ඇයි මෙහෙම එහෙම එන්නේ නැත්තේ? නැත්තේ මේ ආර්ථිකමය වශයෙන් යම්කිසි දෛනික වැටුපක්වත් කුලී වැටුපක්වත් නොලැබෙන තත්ත්වයකට උන් පත් වෙලා තිබෙන නිසා. ඒ නිසා ඇත්තටම ගුරු සේවයෙන් ආපු කෙනෙක් විදිහට මට මේ ගුරුවරුන්ගේ මේ හඬ මේ පාර්ලිමේන්තුව තුළ අවදි කරන්න සිද්ධ වෙනවා. මම කියන්නේ ගරු අමාත්‍යතුමනි, ඔබතුමා වෙනත් තත්ත්වයන් මේ ගුරු සේවයේ වගේම මේ අමාත්‍යංශයේ වෙනත් කටයුතු වලද ඔබතුමා දක්වපේ විශිෂ්ටතාවය මේ ගුරුවරුන්ගේ ජන දුක නිවීම වෙනුවෙන් යොමු කරන්න කියන අපි ඉල්ලීම කරනවා. ඔබතුමා හොඳටම දන්නවා ඇත්තටම පහුගිය කාලේ තුල මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල සුවිශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවා මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තිබෙන පාසල් ගොඩනැගිලි වල විශේෂම අලුත් වැඩියාවක් පහුගිය කාලේ කරේම නැහැ ආර්ථික අර්බුදයේ තියෙන නිසා. හැබැයි මම විශේෂයෙන් ඔබතුමාට කියනවා මම ජීවත් වන මහනුවර, අපි ජීවත් වන මගේ ගමේ අහල පහල තිබෙන පාසල් ගොඩක අවදානම් තත්ත්වයක තිබෙන්නේ. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම උඩවැලි ඉස්කෝලේ වහලයක් තිබෙනවා සම්පූර්ණයෙන්ම කඩාගෙන යන ඔන්න මෙන්න තත්ත්වයට පත් වෙලා තිබෙනවා. යටිනුවර නැත්තම් දෙනුවර අධ්‍යාපන කලාපයේ තුල ඒ පාසලේ වහලේ කඩාගෙන වැටේ කියන එක පිළිබඳව දෙමව්පියොත් ඒ ගුරු විදුහල්පතිතුමත් නිතරම ඩැවිලා කියනවා. ඒ වගේම තමයි
දෙහෙක් කාලයක් තියෙනවා.
ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි පිළමතල මධ්‍ය මහවිද්‍යාලය, ඒක මධ්‍ය මහවිද්‍යාලයක් වුණාට තනි කර අපායක් තත්ත්වයේ තියෙන්නේ. මොකද හේතුව ඒ ගොඩනැගිලිවල ඒ අබලන් තත්ත්වය මත විදුහල්පතිතුමිය හරිම අසීරුවෙන් තමයි පාසල කරගෙන යන්නේ. ඒ නිසා දීරණන්ද විද්‍යාලයේත් ඒ වගේ ඒ විද්‍යාලයේ ළමයින්ගේ ප්‍රමාණයත් එක්ක බලනකොට කිසිසේත්ම ගොඩනැගිලි සෑහීමටපත් වෙන්නේ නැහැ. මම කියන්නේ මේ කතාව ලංකාවේ ගොඩක් පාසල්වල පොදු බව මම දන්නවා. මම කියන ඔබතුමාට අපිට සමහර තැන්වල සම්පත් තිබෙනවා, සමහර තැන්වල සම්පත් ඇත්තේම නැහැ. මම ඔබතුමාට අවස්ථා ගන්නවා කිව්ව ඔබතුමා මේ පිළිබඳව කාරුණික අවධානය යොමු කරා. විශේෂයෙන් ගිරාගම ගුරු විද්‍යාලය පිළිබඳව අපි කියන්නේ ඒකේ කඩයක් දාන්න කියන කතාව නෙවෙයි අපි කියන්නේ. ඒ ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ සෞන්දර්ය පීඨයක් වශයෙන් මෙරටේ පවතින ඕන ආයතනයක් මේ වගේ සම්පත් ගරා වැටෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ පවතින අර්බුදය ඔබතුමාගේ කාලයේදී විසඳීම සඳහා අඩිතාලමක් යොදන්න කියන අපි ඉල්ලීම කරන්නේ. අපි ඔබගේ බලාපොරොත්තුවක් තිබෙන නිසා ඔබතුමා මේ වැඩේදී අත ගහලා මේක කරයි කියන තැන ඉඳගෙන. ඒ වගේම තමයි මේ දරුවන් අතර ඔබතුමාට කියන්න ඕනේ විශේෂයෙන් පාසල් දරුවන් අතර විවිධ ආකාරයේ මත්ද්‍රව්‍ය පැතිරෙන බව ඔබතුමා දන්නවා. වේප් කියන ඒ දුම්පානය පාවිච්චි කරන ඉතා බරපතල විදිහට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන් බහුතර ප්‍රමාණයකට මේක ගෙන යාම සඳහා සූක්ෂම වැඩි පිළිවෙල තිබෙනවා. ඒකේ සුවඳ එහෙම නැත්නම් අර දුම්වැටියක තියෙන තත්ත්වය නෙවෙයි තියෙන්නේ. ඒක පෑනක් වගේ එකක්. ඒ නිසා මෙන්න මේ මාෆියාව අපේ පාසල් පද්ධති ආක්‍රමණය කරගෙන යනවා. විශේෂයෙන් නගරබද පාසල්වල තරුණ දරුවන් අතර මේක වේගෙන් ව්‍යාප්ත වෙනවා. ඒ නිසා වේප් කියන මේ දුම්වැටිය පිළිබඳ ඔබතුමාගේ අවධානය දැඩිව යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි ඔබතුමා මේ ගුරු සේවයේ විශේෂයෙන්ම විශ්වාමිකයන්ගෙත් ඒ වගේම ගුරුවරුන්ගෙත් වැටුප් ප්‍රසේදී සාධාරණ තැනකට ගෙනීම සඳහා ආණ්ඩුවත් එක්ක කතිකාවක යෙදিলা මේ අයවැයදිවත් සාධාරණ විසුමක් මේ ගුරුවරුන් සම්බන්ධයෙන් ලබා දෙන්න කියලා කියනවා. අපේ රෝහිණි කවිරත්න මැතිණිය නිතරම ගොඩනගෙන මේ ගුරුවරුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නේදී මුළු පාර්ලිමේන්තුවම එතුමිය සමග එකට හිට ගන්නවා. ඒ නිසා ඔබතුමාට මේ තීන්දුව ශක්තිමත් කර ගැනීම සඳහා අපිත් එකතු වෙනවා කියනක සනාන් කරමින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට කාලය ලබා දුන්නාට.
කොම ස්තුතියි ගරු අමාත්‍ය සුසිල් ප්‍රේමජාත මැතිතුමා.
ගරු මුලාසහනුර මන්ත්‍රීතුමනි 2024 ට අදාළ ඇවැය යෝජනාවේ ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැට යෝජනා කළ සමස්ත රාජ්‍ය සේවයේ 13,00,000 රුපියල් 10,000ක දීමනාවක් ලබා දෙයි. දැන් මේක ගණිතම වශයෙන් ගත්තොත් 13,00,000 රුපියල් 10,000 බැගින් මාස 12කට ගණනය කළොත් රුපියල් බිලියන 156ක්. බිලියන. එතකොට මම ඊගාන සඳහන් කළේ ගණිතමය වශයෙන්. අපි ගත්තොත් ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ දැනට 250,000ක් ඉන්නවයි කියලා ඒ පිරිසට මේ 10,000 ගණනය ගණනය කළත් එතන රුපියල් බිලියන 30ක්. එතකොට BC පෙරා වැටුප් කොමිසමෙන් ඇති වූ වැටුප් විෂමතාවයට විසඳුම් හැටියට අවුරුදු ගණනාවක් ඉඳලා BC පෙරා වැටුප් කොමිසම ආවේ මේ 1994 ගුරු සේවාව පිහිටුවෙන් පස්සේ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළා. ඒ වැඩි කළේ ගරු රිචඩ් පත් නැමැතිතුමා යෝජනා කරමින් දක්ෂ ගුරුවරේ ගුරු සේවයේ තබා ගත්තා. එහෙම කරමින් ඒ කරපු එකට විදුහල්පතිරු අහුනේ නෑ පළවෙනි යෝජනාව. පස්සේ නැවත 95 විදුහල්පතිවරු උසාවිට ගිහිල්ලා තමයි විවිධ ආකාරයෙන් උද්ඝෝෂණ කියලා තමයි විදුහල්පතිවරුත් එකට අතුලත් කරගත්තේ. දැන් එතනින් ඇති වූ තත්ත්වයේ උඩ සමස්ත රාජ්‍ය සේවයේ ඇති වූ වැටුප් විෂමතාවය විසඳන්න තමයි BC පෙර වැටුප් කොමිසම ඉදිරිපත් හැදුවේ. BC පෙර වැටුප් කොමිසමෙන් කළේ ගුරු විදුහල්පති වැටුප් සේවාව පිළිබඳව විෂමතාවයේ පසකින් තියලා සෙසු රාජ්‍ය සේවාවල නැවත වැටුප් විෂමතාවයේ සකස් කරන්න කටයුතු කළා. ඒකෝ දැන් ප්‍රශ්නේ තියෙන්නේ 94 ගුරු සේවා ව්‍යවස්ථාව සහ ඉන්පස්සේ විදුහල්පති සේවාවට ලබා දුන්න වැඩිවීම. ඒ වැඩිවීමක් හැටියට උනේ නැහැ. නැවත රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය වෙච්ච නිසා BC පෙර කොමිසම 90. ඉතින් ඒ වෙනස දෙන්නයි කියන එක තමයි එදා ඉඳලා අද දක්වා මේ ඉල්ලීම උනේ. හැබැයි එදා හිටපු ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ සංඛ්‍යාව නෙමෙයි අද ඉන්නේ. 94 95 වෙනකොට හිටපු ගාන දැන් අවුරුදු 28ක් ගත වෙනකොට ඒ වගේ කීප ගුණයකින් වැඩි වෙලා තියෙනවා. දැන් මේක තත්ත්වයට හැම ආණ්ඩුවක්ම මුහුණ දුන්නා. කෙසේ වෙතත් අවසාන වශයෙන් විශාල වෘත්ති අරගලයකින් පස්සේ මම ඊට කියන්නම් ඒ විෂමතාවයට යම් ආකාරයක විසඳුමක් සෑහීමකටපත් නොවුනත් යම් ආකාරයක විසඳුමක් දෙන්න මේ පැවති රජය විසින් කටයුතු කළා. ඒ අනුව ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාව ඉවත් කිරීම යන මැයින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳ අංක අමප ඇරක් ඇලිරක් 21 ඇලිරක් 1563 ඇලිරක් 302 ඇලිරක් 23-1 2021 8:30 දී නැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාවේ 7.4 අනුච්ඡේදයේ නිර්දේශ පරිදි 2018 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍ය විසින් වෘත්තීය සමිති සමග සාකච්ඡා කර එවකට පැවති වැටුප් කොමිෂන් සභාවත ඉදිරිපත් කරනු ලැබ ඇති. යෝජනාවලිය පදනම් කරගෙන ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයන් විසඳීම පිණිස රටේ පවතින මුල්‍ය දුෂ්කරතාවයන් සැලකිල්ලට ගනිමින් 2022 අයවැය මගින් සුසි යෝජනාවක් ඉදිරිපත් කර යෝග්‍ය ක්‍රමවේදයක් අනුව එකී යෝජනාවක් ක්‍රියාත් කිරීමට තීරණය කළා. මෙම අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සුදුසු වැටුප් ක්‍රම ඇතුළත් යෝජනාවක් 21/12/20 දින ඇතිව අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අංක අමප 21 ඉරාක් 22/18 ඉරාක් 308 ඉරාක් 114-3 හා 2022/1/3 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව 2022/1/5 දින ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 3/ 2016-4 චක්‍රලේඛනයේ මගින් 2022/1/1 දිනට ක්‍රියාත්මක වන පරිදි වැටුප් සංශෝධනයක් සිදු කරා. එම වැටුප් සංශෝධනය සඳහා එවකට දල වශයෙන් රුපියල් බිලියන 32ක් වැය වුණා. බිලියන 32ක්. ඒ අනුව 2022/1/1 දිනට සේවයේ යෙදී සිටින හා ඉදිරියට පත්වීම ලබන සියලුම ගුරුවරුන් වෙත වැටුප් වැඩිවීමම මෙම වැටුප් වැඩිවීම ඉහත පරිදි ලබා දී ඇති අතර තවදුරටත් වැටුප් වැඩිවීමක් අවශ්‍ය වන්නේ නම් මේ පිළිබඳ ප්‍රතිපත්ති තීරණයක් ලබා ගත යුතු බවත් ඒ අවස්ථාවේ අනුකම්පිත තීන්දුවේ ආකාරයට කටයුතු කරන්න සිදු වෙලා තිබෙනවා. දැන් මේ අනුව මම මෙවර අයවැය ඉදිරිපත් කරන්න කලින් අමාත්‍යංශ යෝජනා යැවීමේදී විදුහල්පති ගුරුවරුන්ට ප්‍රශම්තාවයේ දල වශයෙන් දැන් බිලියන 35ක් 36ක් පමණ වෙනවා. දැන් ඒක සකස් කරනකොට ගරු මන්ත්‍රීතුමී කිව්වාගේ ඊට හිලින් තිබෙන්නා වූ ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ පරිපාලන සේවයේ අපව විෂමතාවයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් සැලකිල්ලට අරගෙන අපි දල වශයෙන් බිලියන 42ක් පමණ අවශ්‍ය කියන කාරණේ අස්තමේන්තුගත කළා යවුවා. නමුත් සමස්ත රාජ්‍ය සේවයේ දීමනාවක් වැඩි කිරීම නිසා මම මුලින් කිව්වා වගේ රුපියල් බිලියන 156ක් අලුතෙන් මේ දීමනාව සඳහා ප්‍රතිපාදන වැඩි කිරීමත් එය ගණනය කිරීමේදී 250,000ක් මේ ගුරු විදුහල්පති සේවයේ ඉන්නවා කියලා ගණන් බැලුවොත් 10,000 බැගින් අවුරුද්දකට ගෙවන්න රුපියල් බිලියන 30ක් නැවත වැය වෙනවා. ඒ කියන්නේ අර වැටුප් විෂමතාවයේ 3/1 හා සමාන මුදලක් ආයි මේ ක්ෂේත්‍රයට යනවා. ඉතින් ඒ නිසා මෙම කරුණු දෙකම දැන් ආර්ථික අපහසුතාවෙන් ගොඩෙමින් සිටින අවස්ථාවක ඉන් එහාට මේ ගෙවීම ආදායම් සොයා ගන්නත් ඕනේ කියන කාරණේ මත තමයි ඒ පිළිබඳව අයවැය සඳහන් නොවුනේ. නමුත් සමස්ත රාජ්‍ය සේවකයේ 13,00,000 අතර මේ පිරිසත් ඉන්නවා. දැන් ඊළඟ කාරණේ තමයි විශ්වාම ලැබපු අයට කොහොමද වැටුප ගෙවන්නේ කියලා. දැන් මේ සම්බන්ධයෙන් එම අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙම චක්‍රලේඛනයේ විධාන අනුව 22/1 ජනවාරි මාසයේ සේවයේ ඉදිරිසඳා ඉදිරිපත් වන ගුරුන්ට පමණක් වන අතර එදිනට පෙර විශ්‍රාම ලබාගත් නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධව එම චක්‍රලේඛන ප්‍රකාවල් කටයුතු කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. සා රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප සංශෝධන 2016 මේ නිකුත් කරන ලද 2019/12/10 දින ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 35/2019 සහ 20/1/20 දින ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 35/2019 එකෙහි විධිවිධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අගතිරපත් පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක SCFR 386/2021 සහ අභියාචනාධිකරණ නඩු අංක CA RIC 146/2028 නෛතික ක්‍රියාමාර්ග වෙත දැන්ට අවතීර්ණ වෙලා තියෙනවා. ඒක නිසා අපි මේ නඩු දෙක සම්බන්ධෙනුත් තීන්දුවක් අරගෙන තමයි ඊළඟ කටයුත්තට යන්න ඕනේ. කෙසේ වෙතත් විශ්‍රාම ගිය විදුහල්පති සහ ගුරුවරුන් සමූහයක් මාව මුණ ගැහුණා. ඉතින් ඒ අයගේ ඒ ඉල්ලීම සම්බන්ධයෙන් දැන්ට මම අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒකට ප්‍රතිපාදන හදාගත්තොත් ගරු මන්ත්‍රීතුමිය යෝජනා කළා වගේ අඩුමතරමේ වග්ගඩු දීමනාව වැඩි කළා නම් ඒක දැන්ට ඉන්නේ නැහැ විතරක් නෙවෙයි අර විශ්‍රාම ගිය අර පිරිසරත් අදාළ කරනකොට යම් සහනයක් එතන එන්න පුළුවන්. එහෙම රෝගී තත්ත්වයක් තියෙන අයට. හැබැයි ඒකතාවකාලික කරුණක්. ඉතින් ඒක නිසා මම මේ පිළිබඳව සංවේදී වෙලා ඒ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කිරීමට දැන්ට කටයුතු කරමින් යන විශ්‍රාම අය සම්බන්ධයෙන් අර නඩු දෙක ගැන මම සඳහන් කළේ විභාග වෙමින් තිබෙන නිසා. ඒක තමයි. ඔව් ඒ අපිරස් තමයි මා මුණ ගැහුනේ. කෙසේ වෙතත් විශ්‍රාම ගොස් සිටින අය සම්බන්ධයෙන් දැන්ට ඒ කාර්යයෙන් කටයුතු කරගෙන යනවා. ඊළඟට 1994 දී ගුරු සේවා ව්‍යවස්ථාව හඳුන්වා දෙමින් වැටුප් වැඩි කිරීම සමග ගුරු කාර්ය සාධනයත් අවශ්‍යතාවයත් අවධාරණය කළා. හැබැයි එදා සිට අද දක්වා එවැනි කටයුත්තක් පිළිබඳව මේ පැහැදිලිව ගුරු සේවා ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන වුණු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ පිළිබඳවත් පෙන්ලා දෙන්න ඕනේ. ඊළඟට ඒක නිසා මමත් එකඟ වෙනවා ඔබතුමී කියන කාරණයට. ගුරුන්ගේ වැටුප් වැඩි වෙන්න ඕනේ. ඒ හා සමගම විදුහල්පති පුර අධ්‍යාපනඥ සේවයේ ගුරු උපදේශක මේ ආදි වශයෙන් ඇවිල්ලා තිනෝ දැන් ඒ විෂමතා රාශිය. ওই කාලේ ඇතුණත් දැන් වර්තමාන ඉන්න අපිට තමයි ඒකට මුහුණ දීලා කටයුතු කරන්න වෙන්නේ. හැබැයි මේ සියලු අභියෝග මැද්දේ ඔවුන්ගේ රාජකාරී කටයුතු ටික මේ වෙලාවේදී ඉටු කරගෙන යනවා දරුවන් වෙනුවෙන්. ඒ නිසාම තමයි ගරු යාපමන්ත්‍රි බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා වගේ අපේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වුණත් එපිට වර්ෂයට වඩා ඉහළ ගිහිල්ලා තියෙනවා. කලින් අවුරුදු 11000 ගණනක් වෙච්ච ඒ නමේ ගත්ත ප්‍රමාණය 13880 දක්වා වැඩි වෙලා තිනවා. ඊ විතරක් නෙවෙයි ඒකේ හොඳ ලක්ෂණය තමයි මේ මහනුවර අපේ යාපා මන්ත්‍රීතුමාගේ බල ප්‍රදේශයේ පළවෙනි ඇතනින් එනවා, ඊළඟට දෙවෙනියා යාපනෙන් එනවා වෙම්බඩි වලින්, තුන්වෙනියා රාජකීය විද්‍යාලයෙන් එනවා, ඊළඟට හතරවෙනියා වෙනකොට ගම්පහට යනවා, ආයතිරිකුණාමලට. මේ ආදි වශයෙන් සමස්තයක් ඇට දිවයින පුරාම විහිදුණු ආකාරයේ මේක පෙන්වුම් කිරීමක් සිදු වෙනවා. ඉතින් ඒක ගැන අපි එක පැත්තකින් සතුටු වෙනවා. ඉතින් කොහොම වුණත් මම මෙහිදී සඳහන් කරන්න ඕනේ ඒ කාරණය, ගිරාගම ගුරු විද්‍යාලය ගැන මෙතුමා සඳහන් කළා. පසුගිය සතියේ ගිරාගම ගුරු විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයත් පීඨ ගුරු අභ්‍යාස විද්‍යාලයට අදාළයි මුණ ගැහුණා. ඒ වගේම අර පැරණි ගොඩනැගිල්ල දැන් කඩාවැටීමේ තත්ත්වයට ගිහිල්ලා තිනවා, ගරා වැටෙනවා. ඒක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා තිනවා. ඒක යම් මුදලක් වෙන් වෙලා තිනවා. ඒකේ ප්‍රමුඛතාවය දෙමින් ඒක ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අපි තීන්දුවක් ගත්තා ගොඩනැගිලි අධ්‍යක්ෂකත් සමග. දැන් ඒකට ඒගොල්ලෝ කටයුතු කරගෙන යාවි. ඊට අමතරව මම බලනවා ඔබතුමත් මට ආරාධනා කළා කීප වතාවක්, අත් වශයෙන්ම අලුතෙන් අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ ඇති වෙනකොට මේ సౌందර්ය පිළිබඳව මම හිතන්නේ ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ අක්කර 16ක් විතර තියෙනවා නේද? 18ක්. එතකොට මේක ඊටාම සුදුසු තැනක්. මේක අපිට ඉස්සරහට ගන්න පුළුවන්. මොකද රුපියල් බිලියනයක් ලබන අවුරුද්ද මේ විශ්වවිද්‍යාලය ඇති කිරීම සඳහා ප්‍රතිපාදන මෙම් වෙලා තියෙනවා. ඒකේ ප්‍රාග්ධන සහ පුනරාවර්තන විදම් වලින් ප්‍රාග්ධන කොටසෙන් අපිට තව මීට වඩා යමක් අපිට කරන්න පුළුවන් වේවි. මොකද මේ මට්ටමට ගේන්න අවශ්‍ය නිසා. ඒක මේ වෙලාවේ හොඳයි. ගිරාගම වගේ ඒ පරිශ්‍රය අපි ඔබතුමා දන්න දෝක මම බේරගත්තේ පහුගිය වතාවේ. මම කලින් වතාවේ අධ්‍යාපන මැති හැට ඉන්නකොට ඕක දකුණු ආසියානු සංස්කෘතික මධ්‍යස්ථානයක් හදන්න තමයි යෝජනා කරලා තිබ්බේ. මම ඒක පසකින් තියලා මං ගිහිල්ලා බලලවක ඒක තنين නැවැත්තුවා. ඒ නිසා අද ඉතුරුලා තියෙනවා. ඊළඟට පාසල් අබලන් ගොඩනැගිලි පිළිබඳව ජාතික පාසල් පිළිබඳව ඇස්තමේන්තු සියල්ල අපි අරන් තිනොත් සමහර ගොඩනැගිලින් දරුවෝ ඉවත් කරලා තිනවා. මේ ප්‍රතිසංස්කරණයට විතරක් අබලන් ගොඩනැගිලි ටික රුපියල් මිලියන 10000ක් යන ඇස්තමේන්තු. අලුතෙන් බිලියන 10000ක් වුණා. ඊට අමතරව පළාත් නමේම දරුවෝ තියාගන්න බැරි ගොඩනැගිලි පිළිබඳව සියලු ඇස්තමේන්තු ටික අපි කැඳවලා තිනවා. මේ දෙසැම්බර් මාසේ 15 වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඒ ලබා ගන්න මුදලින්. දැන් මගෙන් අහයි කොහොමද අයවැය ප්‍රතිපාදන? අයවැය ප්‍රතිපාදන කියලා අපිට තියෙන්නේ මිලියන 400යි. ඒකෙන් බිලියන 10000ක් වැඩ කරන්න බෑ. පළාත් සභාවට වෙනම ප්‍රාග්ධන යෙදුම් වලින් තමයි පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඔක්කොම කරන්න බෑ. නමුත් ලෝක බැංකුව ආධාරය යටතේ ජෙම් ප්‍රොජෙක්ට් එක ලබන අවුරුද්දේ අවසන් වෙනවා. මැදදී ඒකෙන් අපි මුදල් ලබා ගත්තා විද්‍යාපීඨ සහ ගුරු අභ්‍යාස විද්‍යාල ප්‍රතිසංස්කරණයට. හැබැයි තවදුරටත් අපි බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රොජෙක්ට් එකෙන්ම යම් මුදලක් පළාත් මට්ටමේ සහ අපිට ලබා ගන්න මේ අබලන් වූ ගොඩනැගිලි ටික ප්‍රතිසංස්කරණය අවසන් කරන්න. මොකද අපිට අවදානම් තත්ත්වයක දරුවෝ තියන්න පුළුවන් කමක් නැහැ. ප්‍රධාන පාසල්වල පවා අද తాවකාලික මේ හත්සල තමයි දරුවෝ මේ తాවකාලික යොදලා තින්නේ. ඉතින් දවල් 11:00 12 වෙනකොට අවුව වටනාම දරුවන්ට ඉන්නත් බෑ, ගුරුන්ට උගන්නන්නත් බෑ. දැන් කොළඹ තර්සන විද්‍යාලය හොඳම උදාහරණ. පන්ති මම හිතන්නේ 24ක් විතර තියෙන ගොඩනැගිල්ලත් සම්පූර්ණ දරුවෝ අයින් කළා. අර පිට්ටනිය වටේට හට්ස් ගහලා තමයි එතන උගන්වන්නේ. ඕකම සංගල්ල බාලිකාවේ තිබුණේ. ඉබ්බගමු මධ්‍ය විද්‍යාලයේ තියෙනවා. මම මේ උදාහරණ කීපයක් කිව්වේ. ඉතින් ඒක නිසා දැඩි අවධානයෙන් ඒකනේ ඉන්නවා. අනිත් කරුණු ටික ගැන සඳහන් කළා. ඒ කරුණු අපි කමිටු අවස්ථාවේදී සාකච්ඡා කරමු අඟහරු අවදාන. ඉතින් ඒක නිසා මේ ගැන අපි අවධානය යොමු වෙනවා. මම අර විශ්‍රාමය වෙනුවෙන් අමාත්‍යවරණ සංදේශී ත්‍රිපත් කරනවා. අර අනිකුත් මේ සුබෝධනි වාර්තාව අනුසා අමිතිය අනුකමිටු අනුව ප්‍රතිපත්ති මිතින්දු ගන්න එකට මම රජයට ලබන අවුරුද්දට ඒක ඉදිරිපත් කරන්න දැන්ට කටයුතු කරගෙන යනවා.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුව යළි ලබන 4 වෙනිදා පෙරවරු 9:30ට රැස්වේ.